අමාත්‍යංශ නිවේදන ගරු ආචාර්ය හරණි අමරසූරිය අග්‍රාමාත්‍ය සහ අධ්‍යාපන උසස් අධ්‍යාපන සහ වෘත්ති අමාත්‍යමයගේ නිවේදන
ගරු කථානායකතුමනි පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු රවි කරුණානායක මැතිතුමා විසින් 2025/2/5 වන දින ඇසුරු ලබන ප්‍රශ්නවලට මම කල් ගත්තා ඒකට පිළිතුර දෙන්න තමයි මම බලාපොරොත්තු වෙන්නේ ගරු කථානායකතුමනි වර්තමානයේ මුහුණදී ඇති ණය අර්බුදයෙන් මිදීමට ඇති එකම මාර්ගය අපනයන වර්ධනය කිරීම පමණක් නොවන අතර විදේශ විනිමය උපයා ගැනීම සඳහා භාවිතා කළ හැකි අනෙකුත් විකල්ප මාර්ගයන් පිළිබඳව රජය විසින් අවධානය යොමු කරමින් පවතී. අපනයන කරුවන් විසින් මුහුණ දෙන විවිධ ගැටලු සඳහා විසඳුම් ලබා දීමට රජය විසින් පියවර ගනිමින් සිටින අතර ඒ සඳහා 2025 අයවැය තුලින්ද විශේෂ අවධානය යොමු කර අවශ්‍ය ප්‍රතිපාදන සැරසීමට බලාපොරොත්තු වේ. ගරු කථානායකතුමනි, පළවෙනි ප්‍රශ්නය. දේශීය මිල ස්ථායීතාවය සාක්ෂාත් කර ගැනීම සහ පවත්වාගෙන යෑමේ වගකීම පැවරී ඇති ව්‍යවස්ථාපිත ආයතනය ලෙස ශ්‍රී ලංකා මහ බැංකුව මුදල් ප්‍රතිපත්තිය මෙහෙයවයි. රටේ පොලි අනුපාතික බොහෝ දුරට තීරණය වන්නේ මහ බැංකුව විසින් ගනු ලබන එවැනි මුදල් ප්‍රතිපත්ති ක්‍රියාමාර්ග මගිනි. ශ්‍රී ලංකා මහ බැංකුව අඩු උද්දමන පීඩනය මැදියේ සමස්ත ආර්ථික ක්‍රියාකාරකම් වල යථා තත්ත්වයට පත්වීමට සහාය දැක්වීමේ අරමුණින් 2023 ජූනි මාසයේ සිට ලිහිල් මුදල් ප්‍රතිපත්ති ස්ථාවරයක් අනුගමනය කර ඇත. ඒ අනුව 2023 ජූනි මාසයේ සිට ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රතිපත්ති පොලි අනුපාතික 7.75%කින් අඩු කර ඇත. ශ්‍රී ලංකා මහ බැංකුවේ ලිහිල් මුදල් ප්‍රතිපත්ති ස්ථාවරයට ප්‍රතිචාර දක්වමින් ඉතිහාසයේ පැවති සාමාන්‍යයන් කරා ළඟා වෙමින් වෙළඳපොළ පොලි අනුපාතික සැලකිය යුතු අඩුවීමක් වාර්තා කරමින් බොහෝ දුරට සාමාන්‍යකරණය වී ඇත. අඩු පොලි අනුපාතිකවල බලපෑම සහ එහි ප්‍රතිඵලයක් ලෙස ණය ගැනීමේ පිරිවැය අඩුවීම මෙන්ම ආර්ථික ක්‍රියාකාරකම් යථා තත්ත්වයට පත්වීම පිළිබිඹු කරමින් බලපත්‍රලාභී වාණිජ බැංකු විසින් පෞද්ගලික අංශය වෙත ලබා දුන් ණය 2024 වසර තුලදී රුපියල් බිලියන 790කින් පමණ සැලකිය යුතු ලෙස ඉහළ ගියේය. 2024 තුලදී ආර්ථිකය 5%කින් පමණ වර්ධනය වී ඇතැයි අපේක්ෂා කෙරේ. පොලි අනුපාතික තවදුරටත් අඩු කිරීම සඳහා වන ප්‍රතිපත්ති තීරණ ප්‍රධාන වශයෙන් උද්දමනයේ වර්ධනයන්, උද්දමන අපේක්ෂා සහ රටේ සාර්ව ආර්ථික වර්ධනයන් මත තීරණය වේ. වෙළඳපොළ ණය පොලි අනුපාතික සහ තැන්පතු අනුපාතික එකිනෙකට සම්බන්ධ වේ. වෙළඳපොළ ණය පොලි අනුපාතික අඩු කිරීම අරමුණු කරගත් ඕනෑම ප්‍රතිපත්තිමය පියවරක් වෙළඳපොළ තැන්පතු පොලි අනුපාතිකය අඩු කරයි. එබැවින් එවැනි අඩු වෙළඳපොළ පොලි අනුපාතික ස්ථාවර ආදායම් ලබන්නන්ට විශේෂයෙන්ම පොලි ආදායම මත යැපෙන ජනගහනයට බලපානු ඇත. ශ්‍රී ලංකාව වැනි සංවර්ධනය වෙමින් පවතින රටක පොලි අනුපාත මට්ටම තීරණය වන්නේ ආර්ථික සාධක ගණනාවක එකතුවකිනි. එම ආර්ථික සාධක අතරට ජාත්‍යන්තර ආයෝජකයන් විසින් රටට නියම කරන ලද අවදානම් අදිමිල, මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය, රජයේ ණය ගැනීම සහ රජයේ මූල්‍ය ප්‍රතිපත්තිය, වෙළඳපොළ තත්ත්වයන්, රටේ ණය ශ්‍රේණිගත කිරීම, ගෝලීය පොලි අනුපාතික ප්‍රවණතා සහ ප්‍රාග්ධන ප්‍රවාහ වැනි බාහිර විදේශීය සාධකද ඇතුළත් වේ. ගරු කථානායකතුමනි, දෙවැනි ප්‍රශ්නය. මේ ප්‍රශ්නයට අපේ ගරු වරාය ඇමතිතුමත් කීප වතාවක් උත්තර දුන්නා. නමුත් මම තව විස්තර මෙතන ඉදිරිපත් කරන්නම්. කොළඹ වරායේ සිට වහලුම්ගත භාණ්ඩ නිෂ්කාශනයේදී සිදුවන ප්‍රමාදයන් පිළිබඳ ගැටලු සඳහා පිළියම් ලෙස රජය විසින් පහත පරිදි කෙටි කාලීන, මධ්‍ය කාලීන සහ දිගු කාලීන ක්‍රියාමාර්ග ගැනීමට සැලසුම් කර ඇත. කෙටි කාලීන ක්‍රියාමාර්ග 1. සතියේ සෑම දිනකම දවසේ පැය 24 පුරා භාණ්ඩ පරීක්ෂා කිරීමේ අංගන මෙහෙයුම් කිරීම සහ රේගු කාර්ය මණ්ඩලය සහ භාණ්ඩ නිෂ්කාශන ක්‍රියාවලියට අදාළ අනෙකුත් රාජ්‍ය ආයතනවල නිලධාරීන් ඒ සඳහා යෙදවීම. 2. රේගු නිෂ්කාශන ක්‍රියාවලිය සිදු කළ යුතු බහලුම් රඳවා ගැනීම සඳහා පෑලිය ගොඩ පිහිටි ඒෂියන් බහලුම් අංගණය ඒෂියන් කන්ටේනර් යාඩ් ඇති ඉඩ පහසුකම් භාවිතයට ගැනීම. 3. රේගුවේ භාණ්ඩ නිෂ්කාශනය කඩිනම් කිරීම සඳහා සහාය වීමට සියලුම පාර්ශවකරුවන් සමග සම්බන්ධීකරණය වැඩි දියුණු කිරීම. 4. භෞතික පරීක්ෂා කිරීම සිදු කිරීමට අවශ්‍ය බහලුම් ධාරිතාව අඩු කිරීම සඳහා රේගුවේ අවදානම් කළමනාකරණ පද්ධතියේ ඇති වර්ණීයතා ක්‍රියාවලියේ කාර්යක්ෂමතාව වැඩි දියුණු කිරීම. මධ්‍යකාලීන ක්‍රියාමාර්ග 1. අවශ්‍ය අනුමැතිය ලබා ගැනීමෙන් පසුව නිදහස් කිරීමට ඇති බහලුම් පටවන ලද ලොරි නවතා තැබීම සඳහා වරායේ පිටවන ගේට්ටුව ආසන්නයේ ඇති බ්ලූමන්ඩල් ප්‍රදේශයේ ඉඩමක් වෙන් කිරීම. 2. රේගුවෙන් සහ අනෙකුත් රාජ්‍ය ආයතන මගින් නිෂ්කාශනය කළ යුතු වන බහලුම් රඳවා තැබීම සඳහා අමතර ඉඩමක් අත්පත් කර ගැනීමේ හැකියාව සොයා බැලීම. දිගු කාලීන ක්‍රියාමාර්ග 1. රේගුව සඳහා අතිනවීන බහලුම් පරීක්ෂා කිරීමේ පහසුකමක් කෙරවල පිටියේ ඉදිකිරීම. 2. අදි අවදානම් බහලුම් වර්ණීයතා ක්‍රියාවලියේ ඵලදායිතාවය වැඩි දියුණු කිරීම සඳහා ශ්‍රී ලංකා රේගුවේ ඇති අවදානම් කළමනාකරණ පද්ධතිය ස්වයංක්‍රීයකරණය කිරීම. බහලුම් වල අඩංගු භාණ්ඩ හඳුනා ගැනීමේ නිර්වාද්‍යතාවය වැඩි දියුණු කිරීම සඳහා දැනට භාවිතා කරන බහලුම් පරිලෝකන යන්ත්‍ර කන්ටේනර් ස්කෑනර්ස් වලට කෘතිම බුද්ධිය එකාබද්ධ කිරීම. 4. බහලුම් පරිලෝකනය කිරීමේ ධාරිතාව අපේක්ෂිත මට්ටමට වැඩි දියුණු කිරීම සඳහා රේගුව සමග අමතර පරිලෝකන යන්ත්‍ර ලබා ගැනීම. ගරු කතානායකතුමනි, 3 ප්‍රශ්නය. 2025 ජනවාරි 29 වන දින ගරු ජනාධිපති අනුර කුමාර දිසානායක මැතිතුමා විසින් ප්‍රකාශ කරන ලද පරිදි ව්‍යාපාර කිරීමේ පහසුව ඊස් ඔෆ් බිස්නස් කඩිනම්කරණය සඳහා රජය විසින් ගනු ලබන පියවරයන් පහත පරිදි දක්වමි. රාජ්‍ය ආයතනය සහ ඒ ආශ්‍රිත ආයතන සීග්‍රයෙන් ඩිජිටල්කරණය කිරීම රටේ ආර්ථික සංවර්ධනය සඳහා අත්‍යවශ්‍ය වේ. මෙම ආයතන ඔවුන්ගේ තාක්ෂණික හැකියාවන් මත පදනම්ව කොටස් දෙකකට වර්ග කළ හැකිය. එනම් තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ICT යටිතල පහසුකම් සංවර්ධනය කර ඇති සහ එවැනි පහසුකම් නොමැති ආයතන. ශ්‍රී ලංකා රේගුව, ශ්‍රී ලංකා වරාය අධිකාරිය සහ දේශීය ආදායම් දෙපාර්තමේන්තුව ඇතුළු තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණ යටිතල පහසුකම් සහිත සමහර රාජ්‍ය ආයතන ජාතික ගෙවීම් පද්ධතියට සම්බන්ධ කර ඇත. ජංගම ගිණුම් සහ ඉතිරි කිරීමේ ගිණුම කාසා හරහා බාධාවකින් තොරව මහජනතාවට ඩිජිටල් ගනුදෙනු ආකාරයට මෙම ආයතනය වෙත ගෙවීම් කිරීමට හැකියාව ඇත. 2024 වසරේදී මෙම ආයතනවලට ලැබුණු ඩිජිටල් ගෙවීම් වල මුළු වටිනාකම රුපියල් 1.78 trillion සහ 2023 වසරේදී රුපියල් බිලියන 828 crore. ඒ අනුව 2024 මෙම ආයතනවලට ලද ඩිජිටල් ගනුදෙනුවල වටිනාකම 2023 වසරට සාපේක්ෂව 100%කින්ටත් වඩා වැඩි අගයක් ගනී. ජාතික ගෙවීම් පද්ධතියට සම්බන්ධ ප්‍රධාන රාජ්‍ය ආයතන කිහිපයක් සහ 2024 වසරේදී ඒවට ලද ඩිජිටල් ගෙවීම් පහත පරිදි වේ. ශ්‍රී ලංකා රේගුව රුපියල් බිලියන 1100 crore, දේශීය ආදායම් දෙපාර්තමේන්තුව රුපියල් බිලියන 618, ශ්‍රී ලංකා වරාය අධිකාරිය රුපියල් බිලියන 19, සේවක අර්ථසාධක අරමුදල රුපියල් බිලියන 41. රාජ්‍ය ආයතන සහ සාමාන්‍ය ජනතාව අතර මුදල් රහිත ගනුදෙනු තවදුරටත් ප්‍රවර්ධනය කිරීම සඳහා රජයේ ඩිජිටල් ගෙවීම් වේදිකාව ගප්පේ හඳුන්වා දී ඇත. මෙම වේදිකාව මාර්ගගත ගෙවීම් සඳහා තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණ හැකියාවන් තවමත් නොමැති ආයතන සඳහා ඩිජිටල් ගෙවීම් ලබා ගැනීම සඳහා පහසුකම් සපයයි. ගරු ජනාධිපතිතුමා, 2025 පෙබරවාරි 7 වන දින මෙම පද්ධතිය නිල වශයෙන් දියත් කර ඇත. ඩිජිටල් ගෙවීම් භාවිතය වේගවත් කිරීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව මූල්‍ය ආයතන සමග එක්ව ඩිජිටල් ගෙවීම් පිළිබඳ දැනුවත්භාවය සහ භාවිතාව වැඩි කිරීම අරමුණු කරගත් ප්‍රවර්ධන වැඩසටහන් අඛණ්ඩව සිදු කරයි. ආයෝජකයන් සඳහා සේවා කාර්යක්ෂමතාවය වැඩිදියුණු කිරීම සහ ආයෝජන අනුමැතිය ක්‍රියාවලිය විධිමත් කිරීම සඳහා ආයෝජන මණ්ඩලය ලෝක වෙළඳ මධ්‍යස්ථානයේ 27 වන මහලේ ආයෝජක පහසුකම් මධ්‍යස්ථානය IFC පිහිටුවා ඇත. ආයෝජකයන් සඳහා පළමු සම්බන්ධතා සිදුවන ස්ථානය ලෙස IFC ක්‍රියා කරන අතර එහිදී ආයෝජන මණ්ඩලයේ අදාළ නිලධාරීන් එක් ස්ථානයකදී ආයෝජකයන් හමු වී ව්‍යාපෘති ආයුධම් පත්‍රය ඉදිරිපත් කිරීමට පහසුකම් සැලසීම සඳහා අවශ්‍ය සහාය සහ මඟ පෙන්වීම සපයයි. ආයතන කිහිපයක අනුමැතීන් අවශ්‍ය සංකීර්ණ ව්‍යාපෘති සඳහා ආයෝජන පහසුකම් සම්බන්ධීකරණය කිරීමේ කමිටුව IFCC අදාළ රාජ්‍ය ආයතනය සමග සංධානය වී අනුමැතීන් වේගවත් කිරීමට කටයුතු කරයි. මධ්‍යගත වේදිකාවක් ලෙස ක්‍රියා කරමින් IFCC ආයෝජකයන්ට නැවත නැවත භෞතිකව රේකී ආයතන වෙත නොයා අවශ්‍ය අනුමැතිය ලබා ගැනීමට පහසුකම් සලසයි. කෙසේ වෙතත් සමහර ආයෝජන සම්බන්ධ අනුමැතීන් සඳහා ඉහළ පෙළේ රජයේ මැදිහත්වීමක් අවශ්‍ය විය හැක. මෙවැනි අවස්ථා විසඳීමට ගරු ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් කැබිනට් උපකමිටුවක් පිහිටවන ලෙස යෝජනා කර ඇත. මෙම උපකමිටුව කාර්තුවකට වරක් රැස්වීමට නියමිතය. තවද ආයෝජන අනුමත කිරීමේ ක්‍රියාවලිය කඩිනම් කිරීම සඳහා ඩිජිටල්කරණය කිරීමට ආයෝජන මණ්ඩලය විසින් ආරම්භ කර ඇති අතර එහිදී ආයෝජකයාට තම ආයෝජන ඉලුම් පතෙහි වර්තමාන ප්‍රගතිය පරීක්ෂා කිරීමේ පද්ධතිය ඇතුළුව ආයෝජන අයදුම්පත් මාර්ගගතව ඉදිරිපත් කිරීමේ පහසුකම් ලබාගත හැකිය. ගරු කතානායකතුමනි, 4 වෙනි ප්‍රශ්නය. දවසේ පැය 24 පුරා බහලුම් මුදාහැරීම හෙවත් භාණ්ඩ නිෂ්කාශනය සඳහා අවසර ලබා දිය හැකිය. කෙසේ වුවද මෙම කාර්ය ආරම්භ කිරීම සඳහා අවශ්‍ය සේවක සංඛ්‍යාව යෙදවීම සඳහා ශ්‍රී ලංකා රේගුවේ දැනට සේවයේ නියුතු කාර්ය මණ්ඩලය වැඩි කළ යුතුය. භාණ්ඩ මෙරටට ළඟාවීමට පෙර නිෂ්කාශනය ක්‍රියාත්මක කිරීමේ ක්‍රියාවලියක් ශ්‍රී ලංකා රේගුවේ පවතී. කෙසේ වුවද දැනට පවත්නා නීති රීති මගින් එකී ක්‍රියාවලිය සඳහා පහසුකම් සැලසෙන්නේ නැත. ශ්‍රී ලංකා රේගුව දැනටමත් මේ සඳහා රේගු ආඥා පනතට අවශ්‍ය සංශෝධන කෙටුම්පත් කර ඇති අතර පාර්ලිමේන්තුවේ අනුමැතිය ලබා ගැනීම සඳහා එය මුදල් අමාත්‍යාංශයට ඉදිරිපත් කර ඇති අතර ඒ සම්බන්ධයෙන් කටයුතු සිදු කරමින් පවතී. වෙළඳාම පහසු කරන මෙවලමක් ලෙස පශ්චාත් නිෂ්කාශන විකණනය දැනටමත් ශ්‍රී ලංකා රේගුව විසින් සිදු කරමින් පවතින අතර අනුකූලතා සහ පහසුකම් සැලසීමේ අංශය විසින් එකී කාර්යයන් ක්‍රියාත්මක කරයි. ගරු
ඉට ඉස්සල සවිස්තර දීලා තියෙන නිසා මට මීට පෙර ඒ සම්බන්ධ දීලා තියෙන නිසා මට ප්‍රශ්න දෙකක් ඒ පැහැදිලි කිරීමක් මට කරන්න පුළුවන් වුණා.
පුළුවන් පොඩ්ඩක් මාජිතුමා, ඔබ එදා තව අතුරු ප්‍රශ්නයක් යොමු කරා මට ඒ ප්‍රශ්නයට ගරු නියෝජ්‍ය ඇමති උත්තර දෙයි. ඊට පස්සේ ඔබතුමාගේ ප්‍රශ්න.
ඔබ ස්තුතිය.
ගරු නියෝජ්‍ය ඇමතිතුමනි,
ගරු කතානායකතුමනි, ආනයන හා අපනයන පාලන දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරනු ලබන බලපත්‍ර ලබා දීමේ ක්‍රියාවලිය සඳහා නව ස්වයංක්‍රීය පද්ධතියක් ස්ථාපනය කිරීම සඳහා පහසුකම් සැලසීම වෙනුවෙන් එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සලයේ අංක 1540 දරන යෝජනාව සම්මත කර ඇත. එම යෝජනාවේ අවශ්‍යතාවය සපුරාලීම සඳහා ආධාර සැපීම් අරමුණු කොටගෙන එක්සත් ජනපද තානාපති කාර්යාලය යටතේ ක්‍රියාත්මක වන අපනයන පාලන හා ආශ්‍රිත දේශ සීමා ආරක්ෂක කාර්යාංශය විසින් පරිත්‍යාගයක් ලෙස අවශ්‍ය දෘඩාංග සහිත මෘදුකාංගයක් ලබා දීමට කටයුතු කර ඇත. එම පද්ධතිය ලබා දීම සඳහා 2023 ජනවාරි 23 දින අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබාගෙන ඇති අතර ඊට පෙර 2019 9/3 දින එම වැඩසටහන වෙතින් අවශ්‍ය පුහුණු හා තාක්ෂණික උපදෙස් ලබා දීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබාගෙන ඇත. එම අමාත්‍ය මණ්ඩල තීරණ හා පත්‍රිකා ඇමිනුම 1-2 ලෙස සභාගත කරමි. ගරු කතානායකතුමනි, මේ USAID එකේ තුලින් ලැබුණු ආධාරයක් පිළිබඳව තමයි ගරු මන්ත්‍රීතුමා අහපු ප්‍රශ්නයට තව පැහැදිලි කිරීම කරනවා නම්, යොමුගත පරිත්‍යාගයට අනුව 2024 වර්ෂය තුළ ආනයන හා අපනයන සංවර්ධන දෙපාර්තමේන්තුව වෙත ලබා දුන් රුපියල් මිලියන 6.18 වටිනා ලැප්ටොප් පරිගණක 20 වටිනාකම ගිණුම්ගත කිරීමටත් පළමු අදියරෙහි මෘදුකාංග සංවර්ධන කටයුතු අවසාන කිරීම වෙනුවෙන් දරන ලද රුපියල් මිලියන 13.69ක පිරිවැය ගිණුම්ගත කිරීමටත් වත්කම් රජයේ පොත්වලට ඇතුළත් කිරීමටත් හැකිවන පරිදි මූල්‍යකරණ 13හි විදේශ ප්‍රතිපාදන යටතේ රුපියල් මිලියන 19.88ක ප්‍රතිපාදනයක් ලබා දෙන ලෙස ආනයන හා අපනයන පාලන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල්වරයා විසින් එවා තිබූ ඉල්ලීම සලකා බලා 2024/12/19 වන දිනැති අමතර වැය ප්‍රතිපාදන ලිපි අංක 1601 නිකුත් කර ඇත. එම ලේඛනය ඇමුණුම 3 ලෙස සභාගත කරමි. ගරු කථානායකතුමනි, ඒ අනුව යොමුගත අමතර ප්‍රතිපාදන ඒ වන විටත් ලැබී තිබූ ප්‍රතිපාදනයන් ගිණුම්ගත කිරීම සඳහා ලබා දී ඇති බවත් සඳහන් කරමි. එසේම එම ප්‍රතිපාදන අදාළ වන්නේ 2024 වර්ෂය සඳහා බවත් සහතික කරමි. තවද ගරු කථානායකතුමනි, ඇමරිකා එක්සත් ජනපත ජනාධිපතිතුමාගේ ආධාර සැපයීම සම්බන්ධ වන විධායක නියෝගය හේතුවෙන් USAID මගින් ශ්‍රී ලංකා රජය වෙත සපයනු ලබන ආධාරවලට සිදුවන බලපෑම සම්බන්ධව මෙතෙක් USAID වෙතින් ශ්‍රී ලංකා රජය වෙත ලිඛිත දැනුම් දීමක් ලබා දී නොමැත. ආධාර ලබා ගැනීමේදී USAID ආයතනය සමග එළඹ ඇති ගිවිසුම් ප්‍රකාරව එවැනි අත්දිටුවම් වීමක් කරන්නේ නම් ශ්‍රී ලංකා රජය වෙත ලිඛිත දැනුම් දීමක් සිදු කිරීමට USAID ආයතනය විසින් එකඟ වී ඇති බවටත් වැඩිදුර දන්වා සිටිමි.
ගරු මන්ත්‍රී
කරන අපේ අගමැතිනියගෙන් ඔබ උත්තරේ දෙනකොට පළවෙනි උත්තරේ දෙන අවස්ථාවේදී කිව්වා මේ රටේ පොලි අනුපාතය 7.75%ක් අඩු වෙලා තිබෙනවා කියන එක. නමුත් තිබ්බේ 111යි නම් 130 වෙනකම් වැඩි වෙලා අඩු වෙලා තියෙන්නේ 107.8 අතර ප්‍රමාණයක්. මේක අප මේ තරම් කරන කලාපය තුළ ඉන්දියාව, බංගලාදේශය, පකිස්තාන වැනි රටවල 105.7 අතර පොලි ප්‍රමාණය තියෙනකොට අපේ පොලි ප්‍රමාණය තාම 116.20 අතර ප්‍රමාණය. අගමැතිනිය, කොහොමද මේ රටේ ඒ නිෂ්පාදකයන්ට තරංකාරී තත්ත්වයක් ඇති කරන්න මීට වැඩි අඩු පොලි අනුපාතයක් ඇති කරන්න පුළුවන් ස්වරූපය කරන්නේ කොහොමද?
ඔබේ ස්තුති ගරු කථානායකතුමනි, මම මුදල් නියෝජ්‍ය ඇමතිතුමාට ඉල්ලා සිටිනවා මේකට තව විස්තර සපයන ලෙස. බොහොම ස්තුති.
ගරු කථානායකතුමනි, රවි කරුණායක ගරු මන්ත්‍රීතුමා, මං හිතන්නේ මීට පෙර වතාවත් අපිට මේ සම්බන්ධයෙන් දැනුවත් කිරීම කරා. ලංකා බැංකුව සම්බන්ධයෙන්, මහජන බැංකුව සම්බන්ධයෙන්, ජාතික ඉතිරි කිරීමේ සම්බන්ධයෙන් එම ප්‍රශ්නවලටත් පිළිතුරු දීම තුළින් අපි සඳහන් කරන්නට යෙදුනේ වර්තමාන රජයේ බලාපොරොත්තුව සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයට විශේෂයෙන්ම හැකියාව ලැබෙන පරිදි ෆයිනෑන්ස් කොස්ට් එක මූල්‍යනය කිරීමට අවශ්‍ය කරන පහසුකම් සපයා දීමටත්, ඒ තුළින් ව්‍යාපාර ප්‍රසාරණය කිරීමට, අලුතෙන් ආයෝජනය කිරීමට, අලුත් මාකට්ස් වෙළඳපොළවල් සොයාගෙන යාමට හැකිවන පරිදි එම පොලී අනුපාතය අඩු කිරීමට ඒ සඳහා සාකච්ඡා අපි ආරම්භ කරලා තියෙනවා. ඒ වැඩපිළිවෙල ඉදිරියේදී ක්‍රියාත්මක කෙරෙනවා. ඔබතුමා සඳහන් කරන විදිහටම අපෙත් බලාපොරොත්තුව මේ අපේ නිෂ්පාදන ආර්ථිකය වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් පොලියට දෙන්න පුළුවන් උපරිම සහනය සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්ට ලබා දීම තමයි.
ගරු රවි කරුණානායක,
පැහැදිලි කිරීම වන්නේ මේ වරාය ඇතුලේ දැනට ඉතාමත් හොඳ තත්ත්වයක් ඇති වෙලා තිබ්බට මේක නැවත ඇතිවීමේ ස්වරූප පේන්න තියෙනවා. මං පැය 24ක් යන සංකල්පය ගැන උත්තරයක් ලබා දෙන්න කියලා කිව්වේ මේකේ කස්ටම්ස් පැය 24 වැඩ කිරීම නෙමෙයි, ක්ලියරන්ස් එක පැය 24ක් වැඩ කරන්න පුළුවන් විදිහකට නෛතික භාවයක් ඇති කිරීම. මං හිතන්නේ මම මේක අමතුමට කතා කරලා තිබෙන්නේ පැය 24ක් කොහොමත් ඒගොල්ලෝ එදා ඉඳන්ම තිබ්බට පරිපාලනයන් වැඩ කරන්නේ 8 ඉඳන් 5 වෙනකම් විතරයි. ওই නිවාඩු දවස්සුත් වහලා තියෙනවා. දැන් සිංගප්පූරුව, පෝට්කීලෑන්ඩ්, ඩුබායි අපි තරම් කරන වරායවල් එක බැලුවම ඒ පැය 24 නිරන්තරයෙන්ම වැඩ කරනවා. අන්න ඒ ස්වරූපය තමයි කොළඹටත් එකතු කරන්න ඕනේ කියන ඒ සංකල්පය මම ඉදිරිපත් කරේ. ඉතින් කරුණාකරලා මම දන්නවා ජනාධිපති ඩුබායි වලයි කොළඹ වාණිජ මණ්ඩලෙත් එව්වම මම කිව්වා. නමුත් මේක සාක්ෂාත් කරන්න අගමැතිනිය මොනවද ආණ්ඩුවක් වශයෙන් කරන්න පුළුවන්.
ගරු කතානායකතුමනි, ඒක තමයි අපි අර මම ඉදිරිපත් කරේ කෙටි කාලීන, මධ්‍ය කාලීන සහ දීර්ඝ කාලීන වැඩපිළිවෙලක්. එතන කාර්ය මණ්ඩලයේ වැඩි කිරීමටත් අපි කටයුතු කරනවා, තව ක්‍රියාමාර්ග ගණනාවක් ගන්නවා. ඒ පිළිබඳව තව වැඩි විස්තර ලබා දෙන මෙන් මම වරාය ඇමතිතුමාගෙන් ඉල්ලා සිටිනවා.
ගරු කතානායකතුමනි, කොළඹ වරායේ ඇතිවෙච්ච ගැටලුව පිළිබඳව අපි විසඳුම් සොයද්දී එය වරාය පැය 24ම දින 7ම වැඩ කරන බව ඇත්ත දිගටම. නමුත් කන්ටේනර් ක්ලියරන්ස් කියන එක සිද්ධ වුණේ නැහැ. නිසා දැන් එය පටන් අරන් තිබෙනවා අපි ගත්ත පීවරත් එක්ක. උදාහරණයක් ගත්තොත් ෂිපින් ලයින්ස්, මම පෞද්ගලික අංශ පැත්තෙන් ගත්තොත් ඔවුන් කිසිසේත්ම සතියන්තය වැඩ කළේ නැහැ. අද ඔවුන් සතියන්තේ ෂිපින් ලයින්ස් මේ වෙනුවෙන් කටයුතු කරගෙන, මම පෞද්ගලික අංශ පැත්තෙන් ගත්තොත්. ඒ වගේම ගත්තොත් රේගු දෙපාර්තමේන්තුව සේවක හිඟය තබාගෙන ඔවුන් මේ ක්ලියරන්ස් වලට සම්බන්ධ වෙනවා. ඒ නිසා තමයි දැන් ඔය යම් ප්‍රමාණයකට ඒ තිබිච්ච බැක්ලොග් එක ඉවර වෙලා තිබෙන්නේ. ඉතින් තව මේකේ ගොඩනගන්න ඕන පැති තිබෙනවා. නමුත් පොදුවේ ගත්තොත් අපි ආණ්ඩුව වශයෙන් පොරොන්දු වෙච්ච සියලුම දේවල් ඔබතුමාට ගත්තොත් මේකේ ප්‍රශ්නයක් තිබුණා. වීකෙන් සතියන්තවල රේගුව නොවන දෙපාර්තමේන්තුව තිබෙනවා, ෆුඩ් ඩිපාර්ට්මන්ට්, SLSI, කොරන්ටයින්, ඇනිමල් කොරන්ටයින්. මේ ආයතනවල හිටිය අඩු නිලධාරීන් ප්‍රමාණයක් ඔවුන් සතියන්තේ වැඩ කරන්න තිබුණේ නැහැ. අපි අද වෙන විට කොන්ත්‍රාත් පදනමින් සහ ස්ථාවරව මේ ආයතනවලට නිලධාරීන් බොහෝ අය බඳවගෙන අවසානයි. සමහර අය ඕල්මෝස්ට් ඉතාම කැටි දවසකින් සම්පූර්ණ වෙන නිසා ඒ සියලුම ආයතනවල පරීක්ෂණ සඳහා අවශ්‍ය නිලධාරීන් 24/7 අනුයුක්ත කරලා තිබෙනවා. ඒ වගේම ඇතුලේ තදබදයේ ඇතිවීමට බලපාපු එකක් තමයි දිගු කාලීන පරීක්ෂණ සඳහා අවශ්‍ය කරන ඉඩකඩක් කාලයක් යනවා. ඒවා එතකොට ඇතුලේ තබාගෙන තිබෙනවා. ඒ වෙනුවෙන් අපි වරායෙන් පොරොන්දු වුණා ආකර දෙකක භූමියක් බ්ලූ මැන්ඩල් ප්‍රදේශයේ ගොඩනගලා දෙනවා කියන එක. අපි ඒක හරියටම පෙබරවාරි 3 රේගෝට හෑන්ඩ් ඕවර් කරලා තිබෙනවා. නමුත් තව මේක එක කන්ටේනරයක්වත් එතෙන්ට එවලා නැහැ. ඒකට හේතුව අපි බලන්න ඕන එහෙම ෆුඩ් ඩිපාර්ට්මන්ට් වලට අදාළ කරන කන්ටේනර්ස් ආවේ නැද්ද? ඒ ප්‍රශ්නේ වෙනම හොයන්න තියෙනවා. නමුත් අපි ආණ්ඩුවක් වශයෙන් වරායෙන් බාරගත්ත වගකීම ඉටු කළා තිබෙනවා. ඉතින් ඒ වගේම අපි බලාපොරොත්තු වෙනවා එතන යම්කිසි වරායේ කටයුතු කාර්යක්ෂම කිරීම සඳහා ඩෑෂ්බෝඩ් එකක් වගේ මේක කරලා යන්න. ඉතින් මම හිතනවා දැනට ගත්තොත් ඒකේ මූලික ක්‍රියාමාර්ග අපි ආණ්ඩුව පැත්තෙන් ගන්න තියෙන ක්‍රියාමාර්ග විශාල ප්‍රමාණයක් අපි පොරොන්දු දේවල් අරගෙන තිබෙනවා කියලා කෙටි කාලේ. දැනට ඒ නිසා බැක්ලොග් එකක්
ප්‍රධාන වැඩ කටයුතු ආරම්භයේදී යෝජනා ගරු සභානායකතුමා.
මොකද
ගරු රවි කරුණාක මන්ත්‍රීතුමා, දැන් ඔබතුමා තුන්වෙනි ප්‍රශ්නේ අහන්නේ.
ප්‍රශ්න ගරු අගමැතිතුමගෙන් අහපු ප්‍රශ්නයක් නිසා ඔබතුමා කැමති නම් මම කැමති උත්තර දෙන්න. ඔබතුමා අවසාන වතුරු ප්‍රශ්නය අහන්න.
ගරු රවි කරුණාක මන්ත්‍රීතුමා,
මේ සම්බන්ධයෙන් පෑය 24 කියනවා කියන්නේ වැඩ කිරීම නොවේ, ක්ලියර් කරන්න පුළුවන් හැකියාව. ඒ කියන්නේ කස්ටම් එන්ට්‍රියක් දැම්මාම ඒක සිකුරාදා 5 වෙනකොට නැවතෙනවා. ඒක සිකුරාදා හැන්දෑවේ සෙනසුරාදා ඉරිදා මහපොයක් වෙනකොටත් ක්ලියර් කරන්න පුළුවන් හැකියාව තමයි පෑය 24 සංකල්පය කියන්නේ. ඒක අපි බැලුවා 2015 ඉඳන් 20 වෙනකන් ඒක බැරි වුණා. කරුණා කළා මේකේ ඒ තියෙන විරෝධතාවය නැති කරන්න කටයුතු කරන්න.
ඒක විරෝධතාවයක් නෑ. මොකද ක්‍රයිසිස් එකක් කියන්නේ සමහරට ඔපොචුනිටි එකක්. අපි ඇත්තටම මේ ක්‍රයිසිස් එක ඔපොචුනිටි එකක් කරගත්තා. වරාය 24/7 නඩ කළා තිබුණේ ක්ලියරන්ස් පාට් එක. දැන් මේකේ තියෙන ප්‍රශ්නේ තමයි අමතුමා ඔබතුමා දන්නවා වරාය සහ ක්ලියරන්ස් රේගු වැඩ කරාට මදි බැංකින් ෆැසිලිටි එක දෙන්න පුළුවන්. බැංකු ආයතනත් වැඩ කරන්න ඕන. නමුත් ඉතින් ඒ නිසා සමහර බැංකු වලින් ඒකට අදාළ කරන දේවල් කරගත යුතුව තිබෙනවා. ආසි කුඩා වලින් ඒගොල්ලන් ඒවා සමහරව කම්ප්ලයි කරගන්න තිබෙනවා සමහර ආයතනත් එක්ක. මම හිතන්නේ දැනට මූලික දේවල් සම්පූර්ණ කළ තිබෙන්නේ. නමුත් තවමත් සමහර පෞද්ගලික වරාය රිලේටඩ් ෆැමිලි එකේ පෝට් ස්ක්‍රිප්ට් ෆැමිලි එකේ ඉන්නවා මේ සමහර ඇසෝෂියේෂන්ස්. ඒගොල්ලන්ගේ පැත්තෙන් තවම අවශ්‍ය කරන කැපවීම මදි බව පේනවා. ඒ වගේම ඔබතුමා කව හතරට ඉවර වෙනකල නැහැ. අපේ වැඩිම කන්ටේනර්ස් ප්‍රමාණය ක්ලියර් වෙන්නේ ඇත්තටම හවසට සහ රැට. ඔබතුමා මට වඩා මේ ව්‍යාපාරය දන්නවා. ඒ නිසා අපි ඔබතුමා ඉදිරිපත් කිරීම අපි අගය කරනවා. නමුත් ගරු කතානායකතුමනි අපි රටට කියන්න තියෙන දේ තමයි අපි ජනාධිපතිතුමාගේ මැදිහත් වීමෙන් මේ ප්‍රශ්නේ විඳීම සඳහා ප්‍රව මැදිහත් වීමෙන් අපි සැලකුතු ප්‍රමාණයක් ඉදිරියට ගිහිලා තිබෙනවා. ඉතින් තවත් ඉතුරු වෙච්ච කොටස් තිබෙයි අපි ඒවා ඉතාම ඉක්මනින් නිවැරදි කරන්න කටයුතු කරමු.
ප්‍රධාන වැඩ කටයුතු ආරම්භයේදී යෝජනා ගරු සභානායකතුමා.
ගරු කතානායකතුමනි උසස් ඉනතල පිළිබඳ කාරක සභාව පාර්ලිමේන්තුවේ ස්ථාර නියෝග 127 විධිවිධානවල සහ 2024 දෙසැම්බර් 6 දින පාර්ලිමේන්තුව විසින් සම්මත කරන ලද යෝජනාවේ කුමක් සඳහන්ව තිබුණද 2025 පෙබරවාරි 22 දින තේරීම් කාරක සභාව විසින් තීරණය කරන ලද කළ පරිදි උසස් ඉනතල පිළිබඳ කාරක සභාවේ සභාපති ධූරය ගරු ආචාර්ය හරිණි අමරසූරි අග්‍රාමාත්‍ය විසින් දැරිය යුතුයි යෝජනා කරන
සභාව එකඟද?
ආයි
ප්‍රධාන වැඩ කටයුතු අද දින න්‍යායපත් ගරු ප්‍රශ්නයකටම
විශේෂයෙන්ම ස්තුති මට විනාඩියක් අවස්ථාව ලබා දීම පිළිබඳව මම විශේෂයෙන්ම ගරු අග්‍රාමාත්‍යතුමියත් මේ සභාවේ සිටින මොහොතේ මම මේ කාරණාව ඉදිරිපත් කරන්නට කැමතියි. ඔබතුමීගෙන් පිළිතුරකුත් බලාපොරොත්තු වෙනවා. පහුගිය 18 සහ 21 අතර දින හතර තුළ වශයෙන්ම මිනිස් ඝාතන 8ක් සිදු වෙලා තිබෙනවා.
ගරු විපත්නායකතුමා
ඒක වශයෙන්ම ජාතික ආරක්ෂාවට ලොකු ගැටලුවක්. ගරු ජනාධිපතිතුමා සඳහන් කරලා තිබෙනවා මේක ජාතික ආරක්ෂාවට ගැටලුවක් නෙවෙයි කියලා. ඇත්ත වශයෙන්ම මේ පාතාල කල්ලි අතර මේ සිදුවෙන මේ ඝාතන සංස්කෘතිය ක්‍රියාත්මක වීම සත්‍ය වශයෙන්ම ජාතික ආරක්ෂාවට ලොකු ගැටලුවක්. මම ඔබතුමීට පොඩි කාරණාවක් කියන්නම්. එදා ඒ ම්ලේච්ඡ මිනිමැරුම අධිකරණ සභාව තුළ සිද්ධ වෙනකොට එදාම දවල් මාධ්‍ය අංශ ගණනාවක් ඒට සම්බන්ධ වුණු ඒ කාන්තාවගේ කලර් ෆොටෝ එකත් එක්ක, ඒ කියන්නේ ඒ කලර් ෆොටෝ එකත් එක්ක තිබුණේ ඒ බුද්ධි අංශයේ වාර්තාව. ඒ බුද්ධි අංශයේ වාර්තාව ඇත්ත වශයෙන්ම ආරක්ෂක අංශවලට, නීති හා සාමය අංශවලට ලැබිලා තිබුණා. ඉතින් අපිට කියුණා මේ සභාවේදී මේ ප්‍රහාරය එල්ල කරන්නට ගියේ ගම්පහ ප්‍රදේශයේ කියලා. නමුත් ඇත්ත වශයෙන්ම මේක බරපතල ප්‍රශ්නයක්. මේ ජාතික ආරක්ෂාව පිළිබඳව තොරතුරු ලැබී තිබියදී, වර්ණ ඡායාරූපයකුත් සමග ඒ වාර්තාවක් ලැබී තිබියදී, මේ වගේ ආරක්ෂක බිඳ වැටීමක් පිළිබඳව මං හිතන්නේ පැහැදිලි විස්තරයක් රටටත් අවශ්‍යයි, මේ සභාවටත් අවශ්‍යයි. ඒ නිසා විශේෂයෙන්ම ජාතික ආරක්ෂාවට මේ මංකොල්ලකාරී මැරකල්ලි මේ ම්ලේච්ඡ මිනිමරුවන්ගේ මේ ක්‍රියාදාමය ඇත්ත වශයෙන්ම මේක ප්‍රශ්නයක්. මේකට පැහැදිලි විග්‍රහයක් විස්තරයක් ලබා දෙන්න, ඒ වගේම මේ බුද්ධ්‍යංශ තොරතුරු ලැබුණහම ඒ පිළිබඳව මෙහිට වඩා විධිමත් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීම අත්‍යවශ්‍යයි කියන එක මම මේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා.
ගරු කතානායකතුමනි මේ ප්‍රශ්නය පිළිබඳව අදාළ අමාත්‍යවරයා කීප වතාවක්ම පැහැදිලි කිරීම ලබා දුන්නා. ගරු ජනාධිපතිතුමාත් කියලා තියෙනවා අපි මේක බැරෑරුම් ලෙස බලනවා සහ මේක ජාතික ආරක්ෂාව පිළිබඳ ප්‍රශ්නයක් වෙනකන් වර්ධනය දෙන්න අපි කිසිසේත්ම ඉඩ තියන්නේ නැහැ. ඒකට අපි නිසි පියවර කිහිපයක් අරගෙන තියෙනවා, අර ගනිමින් ඉන්නවා. ඒ පිළිබඳව නිරන්තර අවධානයකින් අපි වැඩ කටයුතු කරන්නේ ගරු ජනාධිපතිතුමාගේ නායකත්වය සහ අපේ අදාළ ඇමතිවරු ඒකට මැදිහත් වෙනවා. එතකොට මේ හා සම්බන්ධ ඔබ අර මතු කරපු මාධ්‍ය තුලින් සංසරණය වෙනත් කරුණු පිළිබඳවත් අපි අවධානය ගන්නවා. මං හිතන්නේ ඒක පිළිබඳ මාධ්‍ය ඇමතිතුමාටත් කියන යමක් තියෙන නිසා මං ගරු කතානායකතුමනි ඔහුට අවස්ථාව දෙන්නම් ඒක පිළිබඳවත් පොඩි පැහැදිලි කිරීමක් කරන්න. බොහොම ස්තුතියි.
ගරු අජිත් පෙරේරාමන්තුරු.
ගරු කතානායකතුමනි බුද්ධ්‍යංශවල ක්‍රියාකාරීත්වය කාර්යක්ෂමතාවය වගේම බුද්ධි තොරතුරු විශ්ලේෂණය කිරීම පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා. දැන් අපේ පාර්ලිමේන්තුවේදී අපේ ගරු මන්ත්‍රීතුමෙක් තමයි පළවෙනි වතාවට කිව්වේ කලින් තොරතුරු ලැබිලා තියෙනවා කියලා. ඒතර පොලිස්පතිතුමා කිව්වා ඔව් කලින් තොරතුරු ලැබුණා ගම්පහදී මරන්න හදනවා කියලා. හැබැයි කොළඹදී ලැබුණේ නැහැ කියලා. ඒතර මෙතන මේ අපි දන්නවා පාස්කු ප්‍රහාරයේ වෙලාවේ ගරු අගමැතිතුමියනි අවසානයේදී තොරතුරු ලැබිලා තියද්දි ප්‍රතිචාර දක්වන්න ප්‍රමාද වුණා. ඉතින් මෙතන අනාගතේ දැන් මේක මොන ලෙවල් එකද, ජාතික ආරක්ෂාවද, එහෙම නැත්නම් ඊට වඩා අඩු මට්ටමක්ද කියන ප්‍රශ්නෙට වඩා බුද්ධි තොරතුරු විශ්ලේෂණය කිරීම පිළිබඳ ගැටලුකුත් තියෙනවා. ඒ නිසා මේ ගැන ඔබතුමාගේ රජයේ විශේෂ අවධානය යොමු කළ යුතුයි කියලා මම කියා හිටියා.
ගරු ආණ්ඩුපක්ෂයේ ප්‍රධාන සංවිධායකතුමා.
ගරු කතානායකතුමනි ජනාධිපතිතුමා ආරක්ෂක ඇමතිවරයා හැටියට දැන් අවස්ථා කීපෙදි ප්‍රකාශ කළා මේ සිදුවීමෙන් ජාතික ආරක්ෂාවට තර්ජනයක් වෙලා නැහැ. රටේ ජනතාවගේ ආරක්ෂාව ජාතික ආරක්ෂාව අපි වරමෙන් සලසනවා. මේ සංවිධානාත්මක අපරාධ කල්ලි අතර සිදුවන ගැටුම් පිළිබඳව දැන් ජනාධිපතිවරයා ආරක්ෂක අමාත්‍යාංශ උපදේශකකාරක සභාවේදීත් ඒ වගේම ආනන්ද විජේපාල ගරු ඇමතුමත් මේ සභාවටත් කරුණු කිව්වා. ඔබතුමාලට පේනවා ඇති විමර්ශන කරගෙන යනවා. සා විමර්ශනවල සියලු තොරතුරු පාර්ලිමේන්තුවට කියලා විමර්ශන අවුල් කරන්න අවශ්‍යතාවයක් නැහැනේ ඔබතුමාලා දන්නවා. මේ දැන් මේ වෙනකොට මේකට සම්බන්ධයි කියලා සමහර පොලිසිය වැඩ කරන නැත්නම් ආරක්ෂක අංශ වල සම්බන්ධ අය පවා අත්තරම අරගෙන තියෙනවා, ප්‍රශ්න කරගෙන යනවා. ඒ වගේම තවත් අධිකරණයට සම්බන්ධ තවත් කීප දෙනෙකුගෙන් ප්‍රශ්න කරන්න නියමිත වෙලා තියෙනවා. ඒ නිසා ඒකට අදාළ තොරතුරු විටින් විට අවශ්‍ය ප්‍රමාණයට පාර්ලිමේන්තුව ඉදිරිපත් කරනවා. වැඩිමනක් තොරතුරු අවශ්‍ය නම් 28 වෙනිදා ආරක්ෂක අමාත්‍යාංශය සහ මහජන ආරක්ෂක අමාත්‍යාංශය විශේෂය පැවැත්වෙනවා. එතෙන්දිත් අපි විමර්ශනයට බාධා නොවන තොරතුරු මේ සභාවට ඉදිරිපත් කරන්නම්. ඒ නිසා විමර්ශන ගැන විශ්වාස කරන්න ඒකට අදාළ කරන සියලු පුද්ගලයන් අත්තරන් ගැනීම සහ ඒ පරිශීලනය සිදු වෙන බව මේ වෙලාවෙම කියන්න කැමතියි.